වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න එක ගරු හේෂා විතනගේ මන්ත්‍රීතුමා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යමගේ ඇසීමට
ගරු කතානායකතුමනි මම පළවෙනි ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි ගරු හේෂා විතනගේ මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරනු ලද වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවල A1 19099 A2 17152 A3ට අදාළ පිළිතුර එසේ පවත්වා ගත නොහැකි. A4 ඔව් මුල්ලමාවිය සංවර්ධනය පිළිබඳව ජාතික කමිටුවේ අනුමැතිය මත මුල්ලමාවිය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය මගින් මුල්ලමාවිය සංවර්ධනය සඳහා ජාතික ප්‍රමිති අඳුන්වා දීලා තිබෙනවා. ඒක ක්ෂේත්‍ර 5ක් යටතේ වර්ගීකරණය කරලා නිර්ණායක 20ක් ප්‍රමිතින් හඳුන්වලා දීලා තිබෙනවා. ඒ සඳහා මුල්ලමාවිය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලයේ ප්‍රමිති සඳහා වන අත්පොතකුත් දීලා තියෙනවා. මේක අවශ්‍ය නම් සභාගත කරන්න පුළුවන්. එම ප්‍රමිති ටික එම ප්‍රමිතින් කියන කාලය ගන්නේ නැහැ. ඒක සභාගත කළ හැකි. ඊළඟට A1 ඔව් එම වැඩපිළිවෙල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචිය කළමනාකරණය හා අධීක්ෂණය පිළිබඳව බලය පැවරිය ඇත්තේ පළාත් සභාව වෙත. ඒ අනුව AA පළාත් සභාවට අදාළ ප්‍රඥප්ති අනුමත කරවාගෙන පිටුවා ගන්නා ලද පෙරපාසල් අධිකාරී එමු නැත්නම් පෙරපාසල් ඒකක මගින් තමයි මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචිය අධීක්ෂණය සිදු කරනු ලබන්නේ. ඊට අමතරව මුල්ලමාවිය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලයට අනුයුක්තව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා ප්‍රදේශ ලේකම් කාර්යාලවලට අනුයුක්ත මුල්ලමාවිය සංවර්ධන නිලධාරීන් විසින් මෙම පෙරපාසල් අධීක්ෂණය කියන එක සිදු වෙනවා. ඒ සඳහා වන ජාතික ප්‍රමිති මේ මුල්ලමාවිය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලයෙන් ඉදිරිපත් කරපු එකක් තියෙනවා. ස්තුතියි.
කතානායකතුමනි, ඉස්තුතවන්ත වෙනවා ගරු අමාත්‍යතුමියට පිළිතුරු ලබා දීම සම්බන්ධව. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමියට යොමු කරන්නේ අපේ රටේ පෙරපාසල් සම්බන්ධව එක එක පළාත් සභාවන් එක එක ආකාරයේ ප්‍රඥප්ති ක්‍රියාත්මක කරනවා. නමුත් ජාතික වශයෙන් මෙතුමිය කිව්වට නියාමනයක් සිද්ධ වෙනවා කිව්වට දැන් නියාමනයක් සිද්ධ වෙනවා නම් මම හිතන ඔබතුමිය කියපු ලබා දීපු පිළිතුර තුලත් 19000 ගණක් තියෙන මට මතක විදිහට 17000 ගණක් තමයි ලියාපදිංචි. ඒතර ලියාපදිංචි නොවෙච්ච පෙරපාසල් 2000කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. මං හිතනවා පෙරපාසල් සම්බන්ධව ඔබ ප්‍රතිපත්තිමය වශයෙන් විශාල කරුණු රාශියක් රට හැමුවේ තියලා තියෙනවා. මං ගරු ඇමතුමියකින් දැනගන්න කැමතියි පෙරපාසල් ලියාපදිංචි වීම ඉතාම වැදගත්ම දෙයක් තමයි පෙරපාසල් පාලිකාවන්ගේ තියෙන සුසුකම් පිළිබඳව ඇගීමට ලක් කිරීම. පෙරපාසල් පාලිකාවන් සඳහා ඩිප්ලෝමා ලබා දීමේ ක්‍රමවේදය තුළ මං හිතනවා සමහර තැන්වල විනිවිදභාවයක් නැහැ. ඉතින් මේක නියාමනය කරන අධිකාරියක් නැතන ආයතනයක් තිබුණට නිවැරදි නිසි නියාමනයක් වෙන්නේ නැහැ. ජාතික වශයෙන් මේ සම්බන්ධව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න ඔබතුමිය ගාව සැලසුමක් තියෙනවද? ඒකට මේ වගේ ප්‍රශ්නයක් අහන මම හිතන්නේ කල් වැඩිද මන් දන්නේ නැහැ, කල් මදිද මන් දන්නේ නැහැ. ඒ නිසා ඔබතුමියගේ අහනවා මේ යන ක්‍රමවේදය තුළම යනවද නැත්නම් මෙතනින් එහාට අපේ රටේ පෙරපාසල් නැත්නම් පූර්ව ළමාවිය මධ්‍යස්ථාන නියාමනය කළ නිසි පයුරින් සියල්ල ලියාපදිංචි කරලා පවත්වාගෙන යන ක්‍රමවේදයකට ඇතුල් වෙන්න සූදානම්.
ගරු කතානායකතුමනි, ඉතාම වටිනා ඒ ප්‍රශ්නය ඉදිරිපත් කිරීම සම්බන්ධව ඇත්තටම ලංකාවේ ගත්තොත් මේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන කියන එක ඒ ප්‍රමිතින් අනුව විතරක් නෙවෙයි, අපි ගත්තොත් නම් අනුව ගත්තොත් දිවාසු රැකුම් මධ්‍යස්ථාන හැටියට, එහෙම නැත්නම් පෙරපාසල් යන නමින්, ඒ වගේම පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන යන නමින් විවිධ නම් වලින් පවා හැඳින්වෙනවා. ඒ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව නියාමනය කරන්නේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, ඒක ලියාපදිංචිය, ඒ වගේම අධීක්ෂණය කියන එක පළාත් පරිවාස දෙපාර්තමේන්තුවට පැවරෙනවා. ඒ වගේම පෙරපාසල් පළාත් පෙරපාසල් ඒකක නැත්නම් අධිකාරිය මගින් තමයි නියාමනය වෙන්නේ. පූර්ව ළමාවිය මධ්‍යස්ථාන කියන එක අපේ පූර්ව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලයනොත් ඒක අධීක්ෂණය සිද්ධ වෙනවා. ඒ වගේම අපේ හේෂා විතනගේ මන්ත්‍රීතුමා කියපු විදිහටම පවතින ප්‍රමිතීන් විශේෂයෙන්ම පාලිකාවන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෝ වෙනත් නියාමනයන් කියන කටයුතු ඒ ඩිප්ලෝමා වගේ දේවල් ලබා ලබාදීම සම්බන්ධව අපි පැහැදිලි එකඟතාවයකට අපි ආ යුතුයි. ඒ වගේම ඒක ව්‍යුහාත්මක කාරණාවක් විතරක් නෙමෙයි. ඒක අපි ජාතික අධ්‍යාපන පද්ධතියත් එක්ක අපි කොයි තැනටද මේක කේන්ද්‍රගත කරන්නේ කියන එක දරුවන්ට වඩාත් යහපත්. ඒ වගේම අපි හිතනවා අධ්‍යාපනයේ අලුත් දිශානතින් එක්ක අපේ මේ ඉදිරි කාලය තුළ අපි ඒක වඩාත් විධිමත් තැනකට. ඒ වගේම සහකම්පණයෙන් යුතු දරුවෙක්, මෘදු කුසලතා සහිත දරුවෙක්, ඒ වගේම පරිකල්පනයේ උපරිමයෙන් තියෙන දරුවෙක් නිර්මාණය කර ගැනීම සඳහා වන අලුත් වැඩසටහනක් දක්වාම ඒ ඩිප්ලෝමාව, ඒ වගේම දැනට සේවයේ නියර්තලා ඉන සියලුම පෙරපාසල් පාලිකාවන්ව ඒ තත්ත්වයට ගැනීම සඳහා වන නියාමන වැඩපිළිවෙලක් අපි ආරම්භ කරන්න තියෙනවා. ස්තුතියි.
ස්තුති ගරු කථානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගෞරව මාත්‍යමියට යොමු කරන, අපි දැක්කා ඔබතුමියලගේ ප්‍රතිපත්තිමය ප්‍රකාශයන් තුළ, නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මේ රටේ පාසල් පද්ධතිය තුළ ලොකු වෙනසක් කරන සාධනීය වෙනසක්. ඒක ගරු අග්‍රාමාත්‍යමියත් ඉන්නෝ, කිලෝමීටර් 3කට එක පාසලක් බැගින් නිර්මාණය වෙන විදිහේ ඒක සාධනීය වෙනසක්. ඒක මම වැරදි විදිහට ගන්න එක ඉතාම හොඳයි, මම දන්නේ කළ හැකිද කියලා. මේ වෙනකොට පෙරපාසල් තුලත් මෙවැනි වෙනසක් කරන්න ඒ ඔබ සාකච්ඡා වෙලා තියෙනවද? ඒ අනුව බලනකොට මං හිතන්නේ ඔබ මේ වෙනකොට ඇස්තමේන්තු ගත කරලා ඇති කොච්චර පාසල් ප්‍රමාණයක් හැදෙනවද කියලා. ඒ ප්‍රමාණයටම පෙරපාසල් ඔය තියෙන ප්‍රමාණය ලංකාවේ ප්‍රමාණවත් වෙනවද? එහෙම නැත්නම් එතනින් එහාට, ඒ කියන්නේ ලංකාවේ මට දැනිච්ච විදියට කිලෝමීටර් 3කට පාසලක් කියන සංකල්පය නිර්මාණය වුණොත් විශාල පාසල් ප්‍රමාණයක්, අඩුම තරමේ පාසල් 30-40,000 නිර්මාණය වෙන්න ඕන. ඒක පෙරපාසල් තුලටත් එකතු කරනවා නැත්නම් ඒක තවම ඇස්තමේන්තු ගත නොවන ප්‍රතිපත්තියක් විදියට ඔබ එළියට ආවේ? එහෙම නැත්නම් මේක පෙරපාසල් සඳහා අදාළ වෙන්නේ නැද්ද කියන කාරණය පිළිබඳ පැහැදිලි කර ගැනීමක් ගරු ඇමතුමගෙන් බලාපොරොත්තු වෙනවා. මම පාසල් ප්‍රශ්නට උත්තරයක් දෙන්න ඔබතුමීට පුළුවන් නම් වඩා වැදගත්.
පෙරපාසල් සම්බන්ධව අපිට තිබෙන්නේ ලංකාවේ දැනට තියෙන ඒ පෙරපාසල් ප්‍රමාණය එක, විශේෂයෙන්ම ලංකාවේ දැනට පූර්ව ළමාවිය අධ්‍යාපනය ලබන දරුවන් 5,229,269ක් ඉන්නවා. ඒතර මේ දරුවන් සියලු දෙනාටම සාමාන්‍ය අවුරුද්දකට එම ප්‍රමාණය, ඒ කියන්නේ පළවෙනි අධියර සහ දෙවෙනි අධියර දෙකේම 105,000කට අසන ළමයි ප්‍රමාණයක් ඉන්නවා පෙරපාසල් පූර්ව ළමාවිය. එතකොට ඒ සඳහා දැනට පවතින මේ පෙරපාසල් ටික ප්‍රමිතිගත කරන එකත්, ඒවා නිසි පහසුකම් තියෙන, ආරක්ෂාව තියෙන, පෝෂණය ලැබෙන තත්ත්වයට ගෙන ඒම තමයි අපේ පළවෙනි පියවර වෙන්නේ. ඉතින් ඒ වගේම අපි අධ්‍යාපන අමාත්‍යංශය ඇතුලේ, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යතුමිය හා අපි මේක එක තීරණයකට අපි විශේෂයෙන්ම අපි බහුපාර්ශීය අවබෝධයක් අපිට අවශ්‍ය වෙනවා. අපි ඒ පිළිබඳව ඉදිරියේදී ඔබට පිළිතුරු ලබා දෙන්න පුළුවන් කියලා මම කියනවා.
දෙක ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා, වෙළඳ වාණිජ ආර් සුරක්ෂිත සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ඒ ප්‍රශ්නේ අහන ගරු කථානායකතුමනි.
ගරු මන්ත්‍රීතුමා විසින් අසා තිබෙන ප්‍රශ්නේ A1 ඔව්, A2 ඔව්, A3 විස්තරයක් තියෙනවා. මේ විස්තරය අනුව මට එන විස්තරය කියනක වෙනුවට ඒ සාරාංශය මම මේ සභාවට ඉදිරිපත් කරන්නම්. ගරු චමිද මන්ත්‍රීතුමා විමසලා තියෙන්නේ මේ සුදුලූණු වංචාව පිළිබඳ නඩුවට මොකද්ද වෙලා තියෙන්නේ සහ ඒ ක්‍රියාමාර්ග මොකද්ද කියලා. මේක ගරු කථානායකතුමනි, 2021 9 මාසයේ සිදුවෙච්ච අත්අඩංගුවට ගත්ත සුදුලූණු තොගයක්, සුදුලූණු කිලෝ කන්ටේනර් දෙකක්, අඩි 40 කන්ටේනර් දෙක අත්අඩංගුවට ගන්නා වරාය අධිකාරිය මේ දේ සතසට ලබා දෙන්න තීරණය කරනවා. එෙහිදී රුපියල් 110 මිලකට කිලෝ 54,860ක් ලබා දීමට තමයි, කිලෝ 54,860ක් තියෙනවා. මේක රුපියල් 110 මිලකට ලබා දෙන්න තීරණය කරනවා සතොසට. මේ වෙලාවේ ඒ කිලෝ 54,810 860 රුපියල් 110ට සතොසට ගන්නකොට සතොසේ සුදුලූණු වල මිල රුපියල් 355යි. මේක තමයි මේ ප්‍රශ්නට හේතුව වෙන්නේ. මේ වෙලාවෙම එදා දවසේම වරායෙන් මේ භාණ්ඩ ටික නිදහස් කරගෙන ගිහිල්ලා වැලිසර ගබඩාවට අරන් යනකොට මේ කන්ටේනර් පෙට්ටි දෙකේම තියෙන කිලෝ 54,860ම සතොසටම බඩු සපයන ආනයන සැපයුම් කරුවෙකුට
එහි නිලධාරීන් සහ බලධාරීන් සියලු දෙනා එකතු වෙලා මේ සුදුළුණු තොගය හැම පිටින්ම ආපහු විකුණනවා රුපියල් 135 ගානක්. එනිසාකරු මන්ත්‍රීතුමා මේ වෙච්ච පාඩුව ගණන් හැදුවොත් සාමාන්‍ය ලක්ෂ 120ක පමණ පාඩුවක් මේ මොහොතේ සතොසට සිද්ධ වෙනවා. පරීක්ෂණ වාර්තා ඔබතුමාලගේ දැනගැනීම සඳහා සහ මේ සභාගත කරනවා ගරු කතානායකතුමනි. සතොස විසින් මූලික පරීක්ෂණය කරලා තියෙනවා 6 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව වැලිසර අධිකරණයේ මේ පිළිබඳව නඩුවක් විභාග වෙනවා. ඒ නඩුවේදී මේ වෙන විට නීතිපතිවරයාට ඒ සඳහා චෝදනා ගොනු කරන්න මේ නඩුවට අදාළ කරුණු නීතිපතිවරයාට යොමු කරලා තියෙනවා චෝදනා ගොනු කිරීම සඳහා. ඒ අනුව ගත්තහම ඒ ක්‍රියාමාර්ග ඇතුලේ මේ වෙනකන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලද වහාම නඩු කටයුත්ත ඉස්සරහට යන එක සම්බන්ධයෙන් තීරණය වෙනවා. සතොස පැත්තෙන් මේකට අදාළ ඒ නිලධාරීන් සියලු දෙනාටම අදාළ විනය ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. මේ සාරාංශය තමයි මම ඉදිරිපත් කරේ. මේට අමතරව තොරතුරු අවශ්‍ය නම් මේ තොරතුරු ටික සභාගත කරනවා පිළිතුරට අදාළව ගරු කතානායකතුමනි. ඔහුගේ අවසාන ප්‍රශ්නය ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු කතානායකතුමා ඔබතුමාට සුභපතන ගමන්. මගේ අතුරු ප්‍රශ්න අහන්න කලින් පොඩි දැනුවත් කිරීම, මේ ගරු ඇමතුමා ඔබතුමාලා හදපු ෆයිල් 400 තොරතුරුද, එහෙම නැත්නම් ඔය හොරගම සිද්ධ කරපු හොරාගේ අම්මගෙන් අහපු අහනා වගේ අහන ප්‍රශ්නයක ඒ ආණ්ඩුවේ අදාළ නිලධාරීන් හදපු ෆයිල් එකේ පිළිතුරුද කියලා මම මුලින්ම අහන්න කැමතියි. මගේ අතුරු ප්‍රශ්නේ අහන්න කලින් මොකද ඔබතුමාලාත් ෆයිල් 400ක් හදලා තියෙනවනේ, ඒ 400 එකක්ද එහෙම නැත්නම් ඔය හොරුම හදපු එකද කියලා දැනගන්න ආස.
පළවෙනි අතුරු ප්‍රශ්නේ එකක් ඉවරයි. එකයි ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාට ඕනේ මොකද්ද? ඔබතුමාට ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්. ඔබතුමාට ඕනේ ප්‍රශ්නේ අහන්න. එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පළවෙනි අතුරු ප්‍රශ්නේ අහන්න ඔබතුමා.
ගරු කතානායකතුමනි,
ප්‍රශ්න
අහන්න කලින් දැන් මේ වසන්ත සමරසිංහ මහත්මයා විපක්ෂයේ ඉඳලා හදපු ෆයිල් 400ක් තියෙනවා. ඒ අතර මේ සුදුළුණු ෆයිල් එක තියෙනවා. එතකොට ඒකේ හොරු අල්ලලා තිබුණේ. එතකොට මම හිතුවේ මෙතුමා අද ගෙනල්ලා ඒ හොරුත් එක්ක නම් එක්ක හොරු කොටු කරන විදිහ අධිකරණ ඇමතුමාට කියයි කියලා. හැබැයි සතොස විසින් හදපු ඒ යන අධිකරණ පද්ධතිය එක තියෙන්නේ. ඊට වඩා අපිට ගරුත්වයක් තියෙන ගරු ඇමතුමා වාලා හදලා හොරු අල්ලපු ෆයිල් එක අද කිව්වනම්.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්න අතුරු ප්‍රශ්න අහන්න.
ඔය එහෙනම් මම මේ අර පෞගේ හොරු විසින් හදපු ඒ ආණ්ඩුව අද ෆයිල් එකේ අනුව පළවෙනි අතුරු ප්‍රශ්නේ අහනවා. මම අනාගතයේ බලාපොරොත්තු වෙනවා ගරු වර්තමාන ආණ්ඩුව විසින් හදලා තියෙන ෆයිල් එකේ ප්‍රශ්නේ අහන්න. ගරු ඇමතුමනේ මගේ අතුරු ප්‍රශ්නේ අහන්න හදන්න. පාඩේ ඔව් අහන්න. දැන් අපි හිතුවේ නෑ ඔබතුමා ඔච්චර බය වෙයි කියලා. දැන් අපි හිතුවේ නෑ ඔච්චර එළියෙද්දි කෑ ගහපු විදිහට තමයි බය වෙයි කියලා. ඉතින් අහන්න හදන්න. දැන් ගරු කතානායකතුමා දැන් මේ ප්‍රශ්න සිදු වෙන්නේ
ඔව් වසන්ත සමරසිංහ මහත්මයා
අතුරු ප්‍රශ්න අහන්න කියන්නේ එතුමාට විවාදයක් නම් ඕනේ, විවාද ඉල්ලන්න කියන්නේ. එතුමා අතුරු ප්‍රශ්න අහනවා නම් හරි.
හරි කලබල යන්නේ අවතුමා. ඔව් උදේ පාන්දර කලබල වෙන්න එපා. නව කතානායකතුමත් බය වෙයි. මගේ ප්‍රශ්නේ අහන්නේ
ගරු මන්ත්‍රීතුමා ඔබගේ අතුරු ප්‍රශ්නේ
අහන්න හදන. ඒක තමයි අපි දන්නේ නැහැ නේ ගරු කතානායකතුමා. දැන් ඇතරම විපක්ෂයේ ඉදදී ෆයිල් 400 වෙ සුදුළුණු ෆයිල් එක තිබුණා. ඒක උත්තරේද කියන
ගරු අමාත්‍යතුමා.
හරි එහෙනම් ගරු
විස්තර ඕනද? ඔබතුමා ප්‍රශ්නයක් දාන්න 760 විස්තර දෙනවා. ප්‍රශ්නයක් දාන්නකෝ. ඔබතුමාට ඒක ගැන ප්‍රශ්නයක් ඕන නම් ප්‍රශ්න දාන්න. එතකොට දෙනවා ප්‍රශ්නේ විස්තර. අර ඔබතුමා മന്ത്രി දුරෙන් අස්සරාගේකෙත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් එක්කක් දෙනවා. ඒකත් දාලා දෙනවා ඉතුරු ටික. මන්ත්‍රී දොරෙන් අස්සලා ගිහිල්ලා මන්ත්‍රී කෙනෙක් එව්වේ. ඒකේ ෆයිල් එකකුත් තියෙනවා. අල්ල ලැබන්නකෝ. අතුරු ප්‍රශ්නේ අහන්න.
හරි. අතුරු ප්‍රශ්නේ අහන්න ගරු
මන්ත්‍රීතුමා. කයිවාරු ගාලා පත්තිච්ච කතානායකයත් ගෙදර ගියා. පත්තිච්ච පජානායකයත් ගෙදර ගියා.
ගරු මන්ත්‍රීතුමා.
හොර මෙවාගෙන ඇවිල්ලා. ඒවටත් උත්තර දෙන්න. ඔව්.
ගරු
එන්නකෝ. ලේසි බලන් ඉන්නේ. ආසාවෙන් ඉන්නේ. ලැජ්ජා වෙන්න ඕනි. මේ වගේ ඇමතිවරේ බිල්ඩින් එකේ අර ෆයිල් එක බිල්ඩින් එකක් අර බදු දීලා
ගරු අමාත්‍යතුමා
ඒකත් තියෙනවා. මේ තමයි කොහොමත් යන්න වෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා
අතුරු ප්‍රශ්න අහන්න කියන්න.
ගරු මන්ත්‍රීතුමා කරුණාකර මන්ත්‍රීතුමා අහන්න. මන්ත්‍රීතුමා අතුරු ප්‍රශ්න අහන්න.
අහන්න එන්නේ නැහැ නේ කතානායකතුමා.
අපි ඔබතුමාගේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අපි මේ අද ඉතාම සංසුන්න මේ සභාව ඔබතුමා ගරු කතානායක වශයෙන් පත් කරගත්ත සෑම මන්ත්‍රී කෙනෙකුගේ සහයෝගයෙන් මම ඔබතුමාගේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මන්ත්‍රීන්ට
අතුරු ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාව එතුමාට ලබා දෙන අතරෙම ඒකෙන් අදාළ නොවන ආකාරයට පරිබාහිරව කටයුතු කරන්න එක ගැනත් ඔබතුමා සැකසීම ලක් කරන්න කියලා. ඒ වගේම අපිට ලැබිලා තියෙන කෙටි වේලාවක් මොකද ගරු විපක්ෂ නායකතුමා ඇතුළු අපි බිස්නස් කමිටි එකඟ වෙලා තියෙනවා මේ ඊළඟ විවාදයට අදාළ කාලය ලබා ගන්න. ඒ නිසා අපිට ලොකු කාලයක් රැස් වෙනුවෙන් ගත කරන්න බෑ. ඒ නිසා අපි ඔබතුමා ඉල්ලා සිටිනවා කරුණා කරලා සභාවේ සිළුම් මන්ත්‍රීතුමගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියලා එක මන්ත්‍රීවරයෙක්ට ගොඩක් වෙලා දෙන්න අමාරු. බොහොම සුදු.
කරුණාකර මන්ත්‍රීතුමා ඔබගේ අතුරු ප්‍රශ්න අහන්න.
ප්‍රශ්න අහන කතානායකතුමනි ඇත්තට අපි හිතුවේ මේ ශනිකේ මේ ෆයිල් අල්ලයි කියලා. දැන් අර ඇමතුමා තියෙන ප්‍රශ්නේ දැන් වරායේ තිබිච්ච සුදුළුණු තොගය සතසට දුන්නම ඒක සතස නම් මිසි මිලක් නියම කරලා ඒ මිලේ අඩුවීම සඳහා ඒ අඩුවීම ගණනය කරාම තමයි මේක මංකොල්ලයක් සහ වරකමක් කියන කාරණය වෙන්නේ. ඔය එක වෙන්න ඕනේ. ඒක ඇත්ත. වෙළඳ පොලේ තියෙන මිල එක ප්‍රමාණයක් සතස නියම කරන මිලියත් එක්ක ලොකු පරාසයක් තියෙනවා. ගරමතුමා මේක තමයි සැබවින්ම මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. දැන් ඔබතුමාලා ඉන්දියාවෙන් හාල් ගේනවා. මම උදාහරණයක් හිතේට ගන්න. ඉන්දියාවේ අපි ගත්තොත් උදාහරණයක් ඇරෙයිද ඒ මිල 130යි කියලා. හැබැයි ඔබතුමාලා වෙළඳ පොලට රුපියල් 220 කියන අලවි කරන්න කියලා උපරිම සිල්ලර මිල 220 230 කියනකොට ඒ අතර ලොකු මිලක් තිබෙනවා. ඒතොර ඊළඟ මම උදාහරණයක්
දෙන්නම්. ගරු අමාත්‍යතුමා
මාගේ අතුරු ප්‍රශ්න අහන්න. දැන් වෙලාවල් තියෙන ප්‍රශ්නයක් හාල් ගැන ඕනනම් හාල් ගැන ප්‍රශ්නයක් දාන්න. එතකොට ඒක ගැන කියන්න. දැන් ඉතින් තේරුමක් ඇති වෙලාව ගන්නවනේ. කතන්දරයක් කියන්න පටන් ගන්න.
ගරු මන්ත්‍රීතුමා
අතුරු ප්‍රශ්න අහන්න.
අදාළ ප්‍රශ්නෙට අදාළ අතුරු ප්‍රශ්න අහන්න.
දැන් ගරු කතානායකතුමාත් අහන් හිටියා නම් අමුතුමාත් අහන් හිටියා නම් ප්‍රශ්නේ තේරෙයි. එතකොට මැදින් පැනලා ඔයා අමුතුමා ප්‍රශ්න අහන්න කලින්
උත්තර දෙන්නක
ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක විකාරයක් කියනවා. හරි විකාරයක්
කියනවා. ඉතින් මේ ප්‍රශ්න
ඉර දෙන්නකෝ. වාඩි වෙන්නකෝ. පුරුවට වෙලා ගන්න.
ගරු 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 මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා
ඔය අලාභයේ ගණනය වෙන්නේ මොනවාට ආසයි
ගරු මන්ත්‍රීතුමා
ඔය අලාභයේ ගණනය වෙන්නේ මේ විදියට. එතකොට ඔය අතරේ කොමිස් මුදල් පිළිබඳව කතා වුණා පෞගේ කාලේ ඔබතුමා තමයි වැඩිම කතා කරේ. ඒ කොමිස් මුදල් ගණදෙනු සිද්ධ වෙන්නේ මේ මිල අවිනිශ්චිතව තීන්දුව කිරීම හරහා. එතකොට මේ සුදුළුණු වංචාව සිද්ධ වීම තිබෙන්නේ මෙවැනි කොමිස් මුදලක් කවුරු හෝ අතරතුරදී අරගෙන තිබෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳ අනාවල ඒක සම්බන්ධ ඍජු දේශපාලන අධිකාරියක් ඉන්නවද කියලා මම දැනගන්න කැමතියි කරේමතු.
ගරු ගරු
අමාත්‍යතුමනි පළවෙනි අතුරු ප්‍රශ්නේ තුබ ඇහුවේ මේකට අදාළව ඍජු දේශපාලන අධිකාරියක් ඉන්නවද කියන කාරණේ පිළිබඳව. ඒ පිළිබඳව තමයි වැලිසර උසාවියේ මේක නඩුවක් තියෙනවා. නඩුවට අදාළ කරුණු කරලා තියෙනවා. මේකට අදාළ චූදිතයන් නම් කරලා තියෙනවා. ඒකට අදාළ වාර්තා උත්තරෙත් එකතු කරලා තියෙනවා. නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු වහාම ඒකට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේක සිද්ධ වෙලා තියෙන 2021 මේ ජාතික ජනබලයේ ආණ්ඩුව කාලේ නෙමෙයි. ඒ නිසා 2021 ඒකට අදාළව ඒ දේශපාලඥයෝ ඉන්නවා නම් අනිවාර්යෙන් ඒක කිසිදු සමාවක් නැතුව අධිකරණයට ගොනු කරපු කරුණු මත පරීක්ෂණය යයි. එහෙම නොවනවා නම් තවදුරටත් හොයා බලන්න අපි කටයුතු කරනවා.
දෙරි ගරු මන්ත්‍රීතුමා දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
හොඳයි ගරු මන්ත්‍රීතුමා අපි ඇත්තටම මේ කලගාටු වෙන ඔබතුමාලා විපක්ෂයේදී විශේෂයෙන්ම මේ ගණදෙනුවට සම්බන්ධ එදා හිටපු සමහර අමාත්‍ය භාර ඇමතිවරුත් නම් කරා. නමුත් තාම ඔබතුමාලා කියන කාරණේ අනුව මම මේක සුවදානාවක් හැටියට කරන ඔබතුමා එක පිළිගන්නව නම් පිළිගන්න නැත්නම් නැහැ කියන්නේ. ඔබතුමාලා මේ ඉතිහාසයේ පුරාම ආණ්ඩුකරණය ලබා ගැනීම වෙනුවෙන් මේ නීත්‍යානුකූලව සිද්ධ වෙලා තියෙන සමහර ගණදෙනු අනීතික සිද්ධ වුණා, වරකමක් සිද්ධ වුණා, වංචාවක් සිද්ධ වුණා,
අලසක්
ගන්නයි කියන යෝජනාව දිගින් දිගටම සිද්ධ කරා.
ගරු මන්ත්‍රීතුමා,
පැහැදිලිව ඔබතුමාලට මේකේ ඔය කෑ ගැව්ව ඇරෙන්න.
ගරු මන්ත්‍රීතුමා,
වරකමක් සිද්ධ වෙලා තියෙනවා කියන කාරණය පැහැදිලිවම ඔබතුමාලට අධිකරණයකින් එනකම්ම ඉන්න ඕනේද මේකේ වංචාව සිද්ධ වුණා කියලා. නමුත් ඔබතුමාලා එළිය කිව්වා
මේක
පැහැදිලිව මේක මූල්‍ය වංචාවක් අල්ලසක් අපි කණෙන් ඇදලා හිරේ දානවා ආව ගමන් කියලා. නමුත් අපි කියන්නේ කවුරුත් දේශපාලන සම්බන්ධ නැහැ කියලා ඔබතුමා.
එතුමා අහන්නේ මේකේ මූල්‍ය වංචාවක් සිද්ධ වුණා කියන එක අපිට මේ තොරතුරු බලලා තීරණය කරන්න බැරිද? එහෙම නැත්නම් ඒක මේ අධිකරණයෙන් එනකන් ඉන්න ඕනද වගේ කතාවක් තමයි මෙතුමායි දෙවෙනි අතුරු ප්‍රශ්නෙන් අහන්නේ. ගරු කතානායකතුමනි මේකට අදාළ සතස විසින් පරීක්ෂණයක් කරලා තියෙනවා. ඒකට අදාළ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. ඔබතුමාට පරිශීලනය කරන්න පුළුවන්. දෙක, මේකට අදාළව අපරාධ පරීක්ෂණයක් සම්බන්ධයෙන් වැලිසර අධිකරණයේ නඩුවක් යනවා. ඒ නඩුවට අදාළ කරුණු වල අභ්‍යන්තර තොරතුරු ඔක්කොම මෙතුමාට කියන්න බෑ. මොකද සාමාන්‍ය මේ සභාවේ සම්ප්‍රදායක් තියෙන මේ උසාවිවල තියෙන ඒවා කියන්නේ නැහැ මේකේ. නමුත් ඔබතුමා අහපු නිසා දැනගැනීමට අවශ්‍ය කරුණු ප්‍රමාණයක් මේ කිව්වේ. සා ඔබතුමා ඒ කියන වගේම දේශපාලන අධිකාරියට යම් සම්බන්ධයක් ඇතුව තමයි මේ මිල තීරණය කිරීම කරලා තියෙන්නේ. එහෙම නැතුව මෙහෙම බිලාඩු කරන්න බෑ. මොකද 110ට ගත්ත සුදු ලුණු 135ට විකුණද්දී සතොසෙම ඒ දවස්වල 255යි. 355ක කම්පියුටර් එක වෙනස් කරලා 135 බිලක් නිකුත් කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. ඒ උපදෙස් එන්න ඕනේ දේශපාලන අධිකාරියෙන් තමයි. ඒ දේශපාලන අධිකාරිය මගහැරලා මේකට අදාළ ක්‍රියාමාර්ග ගන්නවා නම් ඒ ක්‍රියා ඒ අහගෙන ඉන්න මං කියන්නේ. දැන් ප්‍රශ්න ඇහුවානේ. ප්‍රශ්න දෙකක් ඇහුවා උත්තර දෙන්න අහගෙන ඉන්න. ඒ නිසා මේ ඒක තමයි කිව්වේ. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේකට පරීක්ෂණයක් කළා. උසාවියේ නඩුවක් තියෙනවා. නඩුවට අදාළව චෝදනා ගොනු කරලා තියෙනවා. චෝදිතයෝ නම් කරලා තියෙනවා. ඒ චෝදිතයන් එක්ක මේකට අදාළව දේශපාලන ගනුදෙනු දේශපාලන සම්බන්ධයක් තියෙන්න ඕනේ කියලා බැලූ බැල්මටම පේනවා කරු කතානායකතුමනි. ඒකට අදාළ පරීක්ෂණයේ සාධාරණ ලෙස ඉටු වෙලා නැත්නම් ඒක අපි ඉටු කරන්න කටයුතු කරනවා. උසාවියක තියෙන තීරණයක්. උසාවියකින් අපරාධකරුවන්ට දඬුවම් දීම. එහෙම නැතුව අපි ගිහිල්ලා අතෙන් අල්ලන් එන්නේ නැහැ නේ කවුරුවත්. ඒ නිසා කරු මන්ත්‍රීතුමා උසාවියෙන් තමයි කාටවත් දඬුවම් දෙන්නේ. වැරදිකරුවන්ට. වැරදි ඔය ඒ නිසා කරු කතානායකතුමා එතුමා බලාපොරොත්තු වෙනවා ඊට කලින් කණෙන් අල්ලන් ගිහිල්ලා දාන්න කියලා. මං කියන්නේ අපේ රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය යටතේ අපරාධකරුවන්ට හොරුන්ට වංචනිකයන්ට දඬුවම් දෙන එක අපි කරන කරු මන්ත්‍රීතුමා. ඒ ගැන ඔබතුමා විශ්වාසය තියන් ඉන්න අනිවාර්යෙන්. මේ වංචාවට අදාළවත් සාධාරණ පරීක්ෂණයක් කරලා අපරාධකරුවන් සහ දූෂිතයන්ට නිසි දඬුවම් දෙන්න අපි කටයුතු කරනවා.
අංක ගරු සභානායකතුමා. ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ස්ථාවර නියෝගවල 33(1) යටතට. ඒක ඇරෙත තියෙනවා 32 ස්ථාවර නියෝගයේ යටතේ සපයනු ලබන මේ තියෙන පාර්ලිමේන්තු ප්‍රශ්න පිළිබඳ. 33(1) යටතේ තියෙනවා 32 ස්ථාවර නියෝගයේ යටතේ සපයනු ලබන එවැනි යම් පිළිතුරක් සම්බන්ධයෙන් යම් මන්ත්‍රීවරු විසින් අතුරු ප්‍රශ්න දෙකකට නොවැඩි සංඛ්‍යාවක් අසමු ලැබිය හැකිය. එසා ප්‍රශ්න අහුවට පස්සේ අර දෙක පටන් ගන්න කලින් කියලා එකක් ස්ථාරණිය වල නැහැ. දෙක. එසේ වුවදම අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නයේ ඇතුළත් නොවන කාරණා මතු කරනු නොලැබිය යුතු අතර ලුණු ගැන අහලා තියෙන්නේ හාල් වෙන්න බෑ කියන එක. වාචික පිළිතුරකින් පැන නගින අහගෙන ඉන්න. වාචික පිළිතුරකින් පැන නගින යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්ය සඳහා පමණක් විමසනු ලැබිය යුත්තේ. මම නැවත එක කියන්නම්. එසේ වුවද එම අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නයේ ඇතුළත් නොවන කාරණා මතු කරනු නොලැබිය යුතු අතර වාචික පිළිතුරකින් පැන නගින යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්යය සඳහා පමණක් විමසනු ලැබිය යුත්තේ. එසේම තවදුරටත් කවර හෝ අතුරු ප්‍රශ්නයක් මගින් ගරු කතානායකතුමනි. එසේම තවදුරටත් කවර හෝ අතුරු ප්‍රශ්නයක් මගින් ප්‍රශ්න ඇසීමට ඇති ඉඩකඩ පිළිබඳ රීති උල්ලංඝනය වේ යයි කතානායකවරයාගේ මතය වන්නේ නම් එම අතුරු ප්‍රශ්න අසනු ලැබීමට කතානායකවරයා විසින් ඉඩ දෙනු නොලැබිය යුත්තේ. දෙක අතුරු ප්‍රශ්න ඇසීමට සහ ඒවාට පිළිතුරු දීම සඳහා ලබා දී ඇති කාලය කතානායකවරයා විසින් සීමා කරනු ලැබිය හැකි. ඔබතුමාගේ අවධානයට යොමු කරමු.
අංක 3 ගරු චාණික්‍යන් රාජපුත්‍රන් රාසමාණිකම් මන්ත්‍රීතුමා කුෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යමා ඇසීමට
මම අහනවා කතානායකතුමනි.
වැඩමුළුවක් කරන්න මේ ගොල්ලන්ට.
වාඩි වෙන්න හිතෙන්නේම නෑනේ.
වැඩමුළුවක් කරන්න මේ පළපුරුදු අයට. පොඩ ඉගෙනගෙන එන්න. වැඩමුළුවක් කරන්න.
වැඩමුළුවක් උන්ට ඉගෙනගෙන යන්න ඕනේ.
අප්පා.
ගරු සභානායකතුමා
මේ සභාව අපිට වෙලාවට ටයිම් මැනේජ්මන්ට් එක කරලා දෙන්න කියලා මම ඔබතුමාගේ අයිති රීති ප්‍රශ්න ගැන නමුත් ගරු කතානායකතුමනි මෙහෙමයි රීති ප්‍රශ්න ගරු කතානායකතුමනි ඔබතුමාගේ අයිතිය නමුත් ඔබතුමාගේ තීරණය නමුත් අපිට හරි පැහැදිලි මම කියන්නේ මේක ජනතාවට තේරුම් ගන්න මේ සභාව ඩිස්ටර්බ් කරන දෙන එකද විපක්ෂ නායකතුමාගේ මන්ත්‍රීවරුන්ගේ වගකීම මේ සභාවේ මොකද්ද මේ කරන්න කියලා තේරෙන්නේ නැද්ද අපිට තේරෙන්නේ නැද්ද ඔබතුමා මොකද්ද කරන්න කියලා ඒ නිසා ගරු කතානායකතුමනි ඔබතුමා මේ ප්‍රශ්නෙට විනාඩි 10කට වඩා දැන් අරන් තියෙනවා නිසා අපි ඔබතුමාගේ ඉල්ලා සෙන්නවා
ඔබතුමාගේ මන්ත්‍රීතුමා ඊට පස්සේ කියන්නේ ඔබතුමාගේ ඊට පස්සේ කියන්නේ
කතා කරන්නද මේක
ගරු මන්ත්‍රීවරු
කතානායකතුමා 91 ඌ යටතේ තියෙනවා
ඔබතුමාට පැහැදිලි කරගන්න දැන් බලන්න කරු කතානායකතුමනි කතා කරමින් සිටින ඔය සභාවේ වැවෙන සිටින යම් මන්ත්‍රීවරයෙකු විසින් අපහාස අනිසි වචන පාවිච්චි කරනු ලබන අපිට අපහාස කරන්න දෙන්න බෑ අමුතුමාට යම් ෆයිල් එකක් තියෙනවා නම් එතුමා පෞගිය කාලයේ මම පාර්ලිමේන්තුවෙන් ගිය එක මම දන්නා මම සත්භාවයෙන් ගිය එක රද බදුල්ල මිසුමාව එවලා තියෙනවා හැබැයි ඒ විදිහට අපහාස කරන්න දෙන්න බෑ කරු කතානායකතුමනි ඔබතුමාගේ වගකීම මුළු සුරේ ඉඳගෙන
ගරු
එයාලා ඉඩම් ප්‍රශ්නයක් අරගෙන ඒ හොරා ගෑවයි කියලා එයාලා නඩුවක් තියෙනවා
ගරු ශානෙක්කන් රාජමුත්‍රම් රාජමුත්‍රම් මන්ත්‍රීතුමා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමග්ග මන්ත්‍රණ ඇසීමට
මං අහනවා ගරු කතානායකතුමනි
ඕල් එක ගන්න මම උත්සන්න
I would like to raise a point of order according to the article section number 19 of the standing order. This is regarding a public very important urgent matter that I have noticed last couple of days, and then I notified the Honorable Health Minister also today morning in writing. This is regarding teaching hospital Jaffna. I would like to say this in Tamil because most of my people will listen this.
Gar sangvidha ke tuma.
This is not a point of order. Meka bhi menama sahagachya karanna puluwan. Meka ekata adala karanne ne.
Garu anka tuna garu shanikkan rajamathun rajya putran rajmanikam mantrama kushikarma pasampath idamaha varimarga amathumage asimata.
අර කතානායකතුමා දැන් මේ තුන්වෙනි පාර මේ ප්‍රශ්නේ අහනවා කියලා නැගිට්ටේ එක්ක අහන්න නැත්තම් දෙක එකක් කරත්
ගරු කතානායකතුමනි රාජමාණික මන්ත්‍රීමාගේ ප්‍රශ්නවල අයන්න එක පිළිතුර ඔව් අයන්න දෙක පිළිතුර ඔව් ආයන්න එක සඳහා පිළිතුරය අක්කර 6000ක් පමණ වෙන උක්ත තුණභූමි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරිය වැනි ආයතන විසින් කළමනාකරණය කරනු ලබන බැවින් එම ආයතනවල පවතින නීතිමය රාමුව තුළ නිදහස් කර ගැනීමෙන් අනතුරුව තෘණභූමි ලෙස ගැසට් කළ යුතු ඇත. ඒ සඳහා අදාළ කටයුතු සිදු කරමින් පවතී. ආයන්නේ දෙක පිළිතුර උක්ත තෘණභූමි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරිය වැනි ආයතනවල පවතින නීතිමය රාමුව තුළ නිදහස් කර ගැනීමෙන් පසු තෘණභූමි ලෙස ගැසට් කිරීමට අපේක්ෂා කරේ. ඇයන්නට පිළිතුර පැන නොනගි.
ගෞරව සභානායකවරලේ උන්මේලේ இது இந்த பாராளுமன்றத்திலே இன்றுதான் முதலாவது கேள்வி பதிலுக்கான நேரம் ஒதுக்கப்பட்டிருக்கு. அந்த வகையிலே கௌரவ பிரதியமைச்சர் அவர்கள் இந்த கேள்விக்கு பதில் அளிக்கிறது தொடர்பாக எனக்கு எந்த எதிர்ப்பும் இல்லை. ஆனால் உரிய கேபினட் அமைச்சர் முதலாவது வாரத்திலே நாங்கள் இந்த கேள்வி எழுப்பும் பொழுது இது ஒரு கேபினட் மட்டத்திலே எடுக்கப்பட வேண்டிய ஒரு பிரச்சனை. இது தீர்மானம். அவரோ பிரதியமைச்சருக்கும் எனக்கும் எதிராக எந்த தனிப்பட்ட விரோதமும் இல்ல. அவர் ஒரு சிறப்பாக செயல்படக்கூடிய ஒரு ஆனால் இந்த ஒரு கேள்வி பதில் விடயத்திலே கேபினட் அமைச்சர் இந்த சபையிலே ஒரு பதிலை தந்திருந்தால் இதோட கூட பொருத்தமா இருக்கும் என்றதையும் சொல்லி இந்த மேச்சத்தரை பிரச்சனை என்றது வடக்கு கிழக்கிலே இது மட்டக்களப்பு மாவட்டத்திலே மயிலத்தமழு என்ற பிரதேசம் மற்றும் குறித்து போயிட்டிருந்தாலும் கூட வடக்கு கிழக்கிலே இந்த மேச்சல் தரை சம்பந்தமான பிரச்சனை எல்லா மாவட்டங்களிலும் இருக்கு. கடந்த காலத்திலே நீங்கள் பார்த்திருப்பீங்கள். இது ஒரு அரசியலான ஒரு பிரச்சனையாக மாற்றப்பட்டு இனங்களுக்கு எதிராக ஒரு முரண்பாடு வளரும் அளவுக்கு வந்து என்னை போன்றோருக்கு எதிராக சில மத தலைவர்கள் வீதியிலே இறங்கி ஆர்ப்பாட்டங்கள் செய்து பொல்லால அடித்து என்னுடைய முதுகெலும்பை உடைக்க போறேன் சொன்ன அளவுக்கு இந்த பிரச்சனை வளர்ந்து விட்டது. அந்த வகையிலே இந்த மேச்சல் தரை பிரச்சனை சம்பந்தமாக மயிலத்த மடு அதே போல கெவிலியா மடு அதே போல மட்டக்களப்புலே உன்னிச்சை மேசைக்கல் பிரதேசம் கருவாச்சோலை இப்படி மட்டக்களப்பு மாவட்டத்திலே மட்டும் பல பிரதேசங்களிலே மேய்ச்சல் தரை பிரச்சனை இருக்கு. அம்பார மாவட்டத்திலையும் வட்டமடு என்ற பிரதேசத்திலையும் இருக்கு, திருவோணமலையிலையும் இருக்கு. அப்ப இந்த இந்த மேய்ச்சல் தர இந்த நிலங்களை ஒரு மேய்ச்சத்தரையாக வர்த்தமானி மூலம் அறிவிக்கிறது தான் நீண்டகாலமாக இருக்கும் இந்த பிரச்சனைக்கான தீர்வு. ஆனால் அது வர்த்தமானி மூலம் அறிவிக்கிறதுக்கு 2010 ஆண்டிலிருந்து பல முயற்சிகள் எடுக்கப்பட்டது. தயவுசெய்து ஒரு சில நிமிடங்களை தாங்க நான் இந்த விளக்கமாக இதை சொல்றதுக்கான காரணம் இந்த பிரச்சனை அரசு அதிகாரிகள் மிக இலகுவாக இது ஃபாரஸ்டோட சம்பந்தப்பட்டது இல்லைண்டா ஃபாரஸ்ட் சொல்லுவார்கள் இது மகாவலியோட சம்பந்தப்பட்டது இல்லாட்டி ஃபாரஸ்டும் மகாவலியும் இரண்டு பேரும் இணைந்து சொல்லுவார்கள் இது பிரதேச செயலகம் இல்லாட்டி இது அரச நிலம் என்று. ஆனால் இந்த மயிலத்த மடுவை ஒரு உதாரணமாக எடுத்தால் மயிலத்த மடு இருக்கிற பிரதேசத்திலே 26,000 ஏக்கர் நிலம் அந்த பிரதேசத்திலே இருக்கு. எத்தனையோ ஆண்டுகளாக வந்து பெரும் போகச் செயல் ஆரம்பிக்கும் பொழுது எங்களுடைய கால்நடைகளை இந்த மேச்சத்தரைக்கு கொண்டு போக சொல்லி விவசாய ஆரம்ப கூட்டத்திலே சொல்லப்பட்டிருக்கு. அந்த வகையிலே இந்த நிலங்களை ஒரு மேச்சத்தரையாக வர்த்தமானி மூலம் அறிவிக்கிறதுக்கு கடந்த அரசாங்கத்துடைய காலப்பகுதியிலே சில விடயங்களை நாங்கள் முன்னெடுத்து வந்தோம். அந்த நேரத்திலே 3000 ஏக்கர் அரசாங்கம் அதை வர்த்தமானி மூலம் அறிவிக்கிறதுக்காக சொல்லியிருந்தார்கள். நாங்கள் மயிலத்து மடுவிலே மட்டும் 6000 ஏக்கர் வேணும் என்று சொல்லியிருந்தாங்க. அப்ப என்னுடைய முதலாவது கேள்வி, நாங்கள் இந்த விடயம் சம்பந்தமாக முதலாவது ஸ்டெப்லே இருந்து மீண்டும் நாங்கள் பிரச்சனை பிரச்சனையா முழு பிரச்சனை கிவினத்தான் நிக்காம பிரச்சனைகள் வேற என்ன கதாநாயகத்துமா. அந்த வகையிலே இது இந்த இருந்து ஆரம்பிக்க போறோமா இல்லையே என்று சொன்னால், கடந்த அரசாங்கம் அந்த முன்னெடுத்து வந்த செயல்பாடுகளை அதிலே இருந்து நாங்கள் தொடர போறோமான் முதலாவது கேள்வி.
ஓமந்துமா தெங்க அப்பி அலுதேங்க கிரியாத்மக கரணவந்து கலிங்க கிரியாத்மக கரணவந்த கீனிக்கிட்ட ஒபுதுமான பிலுதுர தமாயி மேக ஒபுதுமா தன்னவா காலையக் திசை அதன பிரஷ்னை ஒபுதுமா கிவ்வா வகேம் இவகேம் சங்கீர்ண சா சம்வேதி காரணாவன் மெஹி திபெனவா. அப்பி அலுதேங்க பட்டம் கண்ணோ கிளி கக் நே தெங் தொடர்தரு தவதுரத் விஸ்தரடிக்க கீனவனாங் கோரடைப்பத்துவ தக்குண பிரதேச லேகம் கோட்டாஷாத் மயிலாத்துமலு பிரதேசே மகாவலி அதிகாரிட்ட ஐதி இடம்வல மே திருணபூமி தீயனவா. தனட்டமத் மகாவலி அதிகாரிய அக்கர் 1300 பமண மே மாயிம் கல் தால மேக வெங்கரண்ட அதால கட்டயுத்து பட்டம் கரங்க தீயனவா. ஏவகேம வனசாரக்ஷண டிபார்ட்மெண்ட் ஐதி இடம்வல்ட மே கவையின் நெத்லு கல்ல தனட்டம கேமசந்த ஹத்லு எத்லத் கல்ல தீயனவா. தாவகாலிகவ மீ கெசட் கரணகட கலின் தாவகாலிகவ வனசாரக்ஷண டிபார்ட்மெண்ட் மே சந்தா கோவியன்ட இட லபா தீல தீனவா. இதோட மேவ தென் அத்தரம கிரியாத்மக வெனே வாலுதேம் பட்டம் கண்ணோ கிள மே அபி சாகச்சா மட்டமே தீனே வனமே யம் கிரியாதாமயா கியனவா. ஏவகேம பிராதேசிக லேகம்லா ஹரஹா மே சம்பந்தி சாகச்சா வெல தீனோ மே ஆயத்தன அத்தர சாகச்சா வெமின் திபெனவா. இந்த கிரியாதாமயா கியனவா சமஹரேவட மே நீதிமே கிரியா மார்க்கத் கனிமின் திபெனவா.
கௌரவ சபாநாயகரே, என்னுடைய இரண்டாவது கேள்வி என்னென்று சொன்னால், சரி கௌரவ அமைச்சர் சொன்னது போல இந்த விடயத்தை நாங்கள் தொடர்ந்து பேசுவோம், ஒரு கூட்டத்தொண்டை ஏற்பாடு செய்யுங்கள். நான் இது கட்சிகளுக்கு அப்பால் பட்டு சென்று இது தமிழ் அரசியல் தரப்பில் இருக்கும் அனைவரும் அக்கறையாக இருக்கும் ஒரு விடயம். அந்த வகையில் இது தொடர்பாக ஒரு கூட்டத்தை ஏற்பாடு செய்தால் எங்களுடைய முன்மொழிவுகளை நாங்கள் தாரம். ஆனால் அதுவரைக்கும் அந்த காலப்பகுதி வரைக்கும் நஷ்ட வீடு வழங்குவது கம்பன்சேஷன், இந்த நஷ்டவீடு வழங்குவது தொடர்பாக இதிலே அத்துமீறி சட்டவிரோதமாக அந்த இடத்திலே குடியேறியிருந்த பெரும்பான்மை சமூகத்தை சேர்ந்த தரப்பினால் எத்தனையோ 280 அதிகமான கால்நடைகள் கொல்லப்பட்டனர். நாங்கள் அந்த இடத்திலே நான் ஒரு வழக்காளியாக நீதிமன்றம் சென்று ஒரு வழக்கு தாக்கல் செய்து அதிலே 13 பேரை அகற்றுமாறு ஒரு நீதிமன்றம் ஒரு உத்தரவை தந்து அந்த உத்தரவை கூட அரசாங்கம் நடைமுறைப்படுத்தவில்லை. இன்று வரைக்கும் அதிலே 7 பேர் அந்த உள்ளுக்குள்ளே இருக்கிறார்கள். இவர்களால் கொல்லப்பட்ட இந்த பசுக்களுக்கு கடந்த காலத்திலே நஷ்டவீடு வழங்குவதாக முன்னாள் ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள் சொல்லியிருந்தார். ஆனால் அந்த நஷ்டவீடு வழங்குவதற்கு அவங்களுடைய பட்டியலை அனுப்பியும் அந்த நஷ்டவீடு வழங்கவில்லை. அது மட்டுமில்லாமல் கெவிலியா மடு என்ற பிரதேசத்திலே ஒரு அடாவடித்தனமான ஒரு பிக்கு அந்த இடத்திலே இருந்து அந்த ஃபாரஸ்ட் யானவேலிக்கு உள்பட்ட பிரதேசத்திலே அவங்கள் பயிர் செய்து கொண்டு அந்த பயிரை பெரும்பான்மை சமூகத்தை சேர்ந்தவர்கள் அந்த பயிரை செய்வதற்கு வழங்கி அந்த இடத்துக்கு செல்லும் கால்நடைகளை அடைத்து அந்த கால்நடைகளை சித்திரவதை செய்து வித்து பல குழப்பங்களை ஏற்பாடு செய்கிறார். அதே போல இந்த விவசாயத்திலே ஈடுபடுறவர்களுக்கு இந்த நஷ்டவீடு வழங்கும் பொழுது அதோட சேர்த்து வெள்ளத்தால பாதிக்கப்பட்டவர்களுக்கும் இதை சேர்த்து நஷ்டவீடு வழங்கக்கூடிய ஒரு ஏற்பாடு இருக்கா என்றால், வெள்ளத்தால பாதிக்கப்பட்டவர்களுக்கு பதிவு செய்யறதுக்கு டிசம்பர் மாதம் 1ஆம் தேதியிலிருந்து 10ஆம் தேதி வரைக்கும் தான் கால அவகாசம் கொடுத்திருக்கு. பெரும்போச்சியிலே வெள்ளத்தால பாதிக்கப்பட்டவர் அந்த வகையிலே இந்த விவசாயிகளுக்கு நஷ்டவீடு வழங்குவதற்கு ஏதாவது ஏற்பாடுகள் இருக்கான்றதான் என்னுடைய ரெண்டாவது கேள்வி.
மகிதனே, எத்துமா வந்தி லபா தீமா சம்பந்தம் கட்டையது கிறான் எனக்கு பிரச்சனைட்டு அதால மட்டும் நிச்சயத்த இழுதுக்கா மே விழாவது என்ன பே மே பிரச்சனைட்டு அதாலவு மங்கிசலக்கு வகை மிக சங்கீர்ண பிரச்சனையா காலத்தி சேதில பிரச்சனையா இவகை சம்வேதி காரணா தீன பிரச்சனையா ஏ சம்பந்தம் அப்படி அத்திரம அமாத்தியான்சக்கு திகிட்டு அப்பே பிரதிபத்திய அனுவன் நிஷ்பாதன ஆர்த்திக கத்திகிறது தான் அப்பே அறமுன ஏ அதிங் மே பசு சம்பத் சம்பந்தம் அப்படி இதாமத்து ஓனே காமேசா வக்கீமே பலனவா ஊன் சந்தா பாசுகான் சபை இம சந்தா அப்பே அரமுனாக்தி பினவா ඒ අර්ථයෙන් මේ ප්‍රශ්නය මෙහි විතරක් නෙවෙයි බොහෝ තැන්වල හම්බතුරත් මේ ප්‍රශ්නය ඇවිල්ලා තිනවා, අනුරාධපුරත් මේ ප්‍රශ්නය ඇවිල්ලා තිනවා. තෘණභූමි ගවයන් නැති ක්‍රම සඳහා ඔවුන්ගේ ආහාර සඳහා තෘණභූමි වෙන් කිරීම සම්බන්ධ මේ සම්බන්ධව අපි ස්ථිර විසඳුමක් ලබා දීමට මේ පාර්ශ්වයන් එක්ක ආයතන කීපයක් තිබෙනවා. ඒ ආයතන එක්ක ගනුදෙනු කරමින් සාකච්ඡා කරමින් ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා අපි ඕනෑකමින් ඉන්නවා. අමාත්‍යංශයකදී ඒ සඳහා කටයුතු කරනවා කියලා එතුමා අතර දෙනු දෙන කැමැතියි. එතුමගේ එතුමා ගොඩක් කරුණු කියන ඒ සම්බන්ධයෙන් ඇතරම මට මේ ප්‍රශ්නෙට අදාළව ප්‍රමාණයි මට උත්තර දෙන්න පුළුවන්. ඒ සීමාව ඇතුලේ අපි අමාත්‍යංශයකදී මේකට අදාළ පීවරම් ගන්න කැමැතියි කියලා කියන්න කැමැතියි. බොහොම සුළු.
හතර, ගරු රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා, කුෂ්කර්ම පසු සම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නේ ආ එක පිළිතුර රටේ ජාතික නිෂ්පාදනයේ උදෙසා විශාල දායකත්වයක් සපයන කෘෂිකාර්මිකයා වෙත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඔහු එම ක්‍රියාවලිය තුළ ආරක්ෂණය කිරීම. එක දෙක, කෘෂිකාර්මිකයා වයස්ගත වීමේදී හා බෙලහීනතාවයකට පත්වීමේදී ඔහුට ජීවත්වීම සඳහා සාධාරණ ලෙස සහනයක් ලබා දීම. තුන්වෙනි පිළිතුර, බලාපොරොත්තු නොවන අවස්ථාවක මිය යාමට සිදුව හොත් ඔහුගෙන් යැපෙන්නන්ට මූල්‍යමය ප්‍රතිලාභයක් ලබා දීමෙන් සහනයක් ලබා දීම. හතර, ගොවීන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීම. පහ, සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල තුළ ජීවිත රක්ෂණ ක්‍රමය ගොවීන්ට සමීප කිරීම. ප්‍රශ්නේ රෝමිලක්කම් දෙක පිළිතුර, 2024 වර්ෂයේ නොවැම්බර් මස වන විට මාසිකව දායකයම් 179,395 දෙනෙකු හට ගොවි විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ගෙවනු ලැබි. මාසිකව පූර්ණ බෙලහීනතාවයට පත් දායකයම් 94 දෙනෙකුට බෙලහීන ප්‍රතිලාභ ගෙවනු ලැබි. වයස අවුරුදු 60 සම්පූර්ණ වීමට පෙර මියගිය දායකයන්ට දායකින් හට මරණ පාරුතීෂික ගෙවා ඇත. රෝමිලක්කම් තුන පිළිතුර, ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු, ගොවි ජන සේවා කමිටු, ග්‍රාමීය ගොවි සංවිධාන, බල ප්‍රදේශ භාර ග්‍රාම නිලධාරීන් හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් මෙන්ම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලීය සේවක මණ්ඩලය හා නියෝජිත ජාලය මගින් ප්‍රවර්ධන වැටසටහන් හා දැනුවත් කිරීම් සිදු කරන අතර ඊට අමතරව සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතුද භාවිතා කර ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට නව සාමාජිකයන් බඳවා ගැනීම සිදු කරනු ලැබි. ආ එක පිළිතුර, 1987 වර්ෂයේ ගැසට් කරන ලද පැරණි ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමට වාර්ෂික අයවැය ප්‍රතිපාදන මගින්. දෙක, නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා ගොවීන්ගෙන් අය කරගන්නා වාර මුදල් මගින්. තුන, පැරණි ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා ගොවීන්ගෙන් අය කරගන්නා පසු වාරික මුදල් මගින්. හතර, මණ්ඩලයේ අනිකුත් හෝ අනිකුත් භෝග වගා පසු සම්පත් සුවසිත හා හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රම හා අනිකුත් රක්ෂණ ක්‍රම සඳහා ලැබෙන වාර මුදල් මගින්. පහ, ජාතික වගා රක්ෂණ යෝජනා ක්‍රමයේ යටතේ රක්ෂණ ආවරණ ලබා දෙන වී, බඩිරිඟු, මිරිස්, සෝයා, අර්ථපල්, ලොකුළූණු වගාවන් සඳහා වන්දි ගෙවීමට අයවැය ප්‍රතිපාදන හා ජාතික රක්ෂණ භාර අරමුදල වෙත ලැබෙන වගා රක්ෂණ බදු මුදල් මගින් මණ්ඩලයට ප්‍රතිපාදන ලැබි. රෝමිලක්කම් දෙක පිළිතුර, මණ්ඩලයේ සියලුම පරිපාලන මෙහියුම් රක්ෂණ වන්දි ගෙවීම් කටයුතු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක කර ගැනීම හා ගෙවීම් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා ව්‍යවසාය සම්පත් සැලැස්ම හඳුන්වා දී එමගින් මණ්ඩලයේ සියලු කටයුතු ඩිජිටල් කරණය කිරීමට කටයුතු ආරම්භ කර ඇත. ඇයන්න පිළිතුර අදාළ නොවි.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නට කලින් මම වර්තමාන අද දවසේ තේරිපත් වෙච්ච අපේ ගරු කතානායකතුමාට සුබපතනවා. අපක්ෂපාතීව කතානායක වුට්ටුවේ ගරුත්වය ආරක්ෂා කරමින් සියලු මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය ආරක්ෂා කරමින් කටයුතු කරගෙන යන්නට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මගේ අතුරු ප්‍රශ්නෙට යොමු වෙනවා. මං හිතන්නේ ඔබතුමා අපි ඔක්කොම දැන් මේ කතා කරපු ප්‍රශ්නේ තමයි ගොවීන් විශ්‍රාම ගන්නුනාට පස්සේ එයාට ජීවත් වෙන්න මාර්ගය සකස් කරන. දැන් අද උදා වෙලා තියෙන ප්‍රශ්නේ ඔබතුමායි මා අපි නිරන්තරයෙන්ම ගැනිච්ච ප්‍රශ්නයක් තමයි. ඔබතුමත් නිරන්තරයෙන්ම හඩනගපු ප්‍රශ්නයක්. මං හිතන්නේ මේ ගොවියන්ට විශ්‍රාම ගන්නට කලින් ජීවත් කරවන්න තියෙන කාර්යභාරය අද අකාර්මණ්‍ය වෙලා තියෙනවා. කෘෂිකර්ම කටයුතු ආරම්භ කරලා දැන් මේනකොට බොහෝ කාලයක් ගත වෙලා තියෙනවා. මාස එකහමාරක් විතර වෙච්ච ගොයමුත් තියෙනවා. තාමත් ඔබතුමත් නිරන්තරයෙන්ම චෝදනා කරපු විපක්ෂයේ ඉන්න කාලේ අද ඒ කටයුත්ත නැවතත් සිද්ධ වෙමින් තියෙනවා. අපි රාජ්‍ය සේවක මහත්වරුන්ට විශ්‍රාමිකින්ට අපි සිල් දෙනාට රජයේ මොන ගැටලු තිබුණත් මුදල් අච්චු ගහලා හරි නිසි වෙලාවට පැඩු වැටුප් ගෙවීම 10 වෙනිදාට විශ්‍රාම වැටුප් 20 වෙනිදාට රාජ්‍ය සේවකගේ වැටුප් ගෙවීම සිද්ධ කරනවා අපි. හැබැයි ගොවියන්ගේ මේ රටට බත සපේන මේ රටේ ජීවත් කරන ගොවියන්ගේ පොහොර සම්බන්ධ වෙනකොට ඒක තාමත් සක්‍රීය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අදටත් තැන් තැන් වල විවිධ විදිහට තමයි මේ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාලා තාමත් ඇයි මේක ප්‍රමාද කරන්නේ? ඉදිරි ක්‍රමවේදයක් තව දවස් කීයක් ඇතුලේ මේ සම්පූර්ණ පොහොර සහනාධාර මුදල් ලබා දීම වෙනුවෙන් ඔබතුමාලා කටයුතු කරනවද කියන කාරණේ තමයි මතු කරන්නේ.
ගරු මන්ත්‍රීතුමා මේ අදාළ ප්‍රශ්නට අදාළ පොහොර
අරු කතානායකතුමනි ගොවි විශ්‍රාමිකවට ඒ ප්‍රශ්නේ අදාළ නොවුනත් ඒ ප්‍රශ්නේ වැදගත් නිසා ඒ සඳහා අපි පිළිතුරක් ලබා දෙනවා. අදාළ නොවුනත් විශේෂයෙන්ම මේ වෙනකොට ගොවි ජනතාවට පොහොර වලට අදාළ මුදල් හෙක්ටයාරයකට රුපියල් 25,000ක මුදලක් ගොවි ජනතාවට ලබා දීමින් තිබෙනවා. මේ මුදල් ලැබීමේ යම් ප්‍රමාදයක් තියෙනවා, ඒක අපි පිළිගන්නවා. ඊට අදාළව අපි මෙදිහත් වෙමින් ඉන්නවා. විශේෂයෙන්ම මේ ප්‍රමාදයට හේතු මොනවද කියන එකත් අපි හඳුනගෙන තියෙනවා මේ වෙනකොට. ඒ හේතු අනිවාර්යයෙන්ම ඉදිරි කාලය තුළ එන කන්න වෙනකොට මේ හේතු අපි ඉවත් කරනවා. එන කන්න වෙනකොට මේ ප්‍රමාදයක් වෙන්නේ නැහැ, මේක නිවැරදි කරනවා අනිවාර්යයෙන්ම. කොහොම නමුත් අපි ගොවි ජනතාවට ප්‍රකාශ කරනවා මේ වෙනකොටත් ඊයේ වෙනකොටත් බිලියන් 2ක් සල්ලි නිදහස් කරලා තියෙනවා. සිකුරාද වෙනකොට තා බිලියනයක් නිදහස් වෙනවා. මේ වෙනකොට ඒත් ගොවි ජනතාවට මුදල් ලැබිච්ච නැති ගොවියෝ සලිකුදු ප්‍රමාණයක් ඉන්නවා. ඉදිරි දින කීපය තුළ එම ගොවි ජනතාවට එම මුදල් අනිවාර්යෙන් ලැබෙනවා. ඒ අනුව මේවට කුඹුරු වගා කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මහකන්නට හෙක්ටයාර ලක්ෂ 8ක ප්‍රමාණයක් වගා කරනවා. නමුත් මෙවර ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගොවි ජනතාව වගා කරලා තියෙනවා. ඒ සෑම ගොවියෙකුටම හෙක්ටයාරයකට රුපියල් 25,000 බැගින් එම සහනාධාර මුදල අනිවාර්යයෙන්ම ඉදිරි දින කීපය තුළ ලැබෙනුමයි කියන කාරණේ මේ වෙලාවේ මතක් කරනවා. වගේම ඉදිරි කන්න තුළ මෙම ගැටලුව අපි නිට්ටාවටම බේරනවයි කියන කාරණෙත් මේ වෙලාවේ අපේ ගොවි ජනතාවට ඉතාමත්ම ආදරෙන් මතක් කරනවා.
ඉදිරි කන්නට කලින් මේ කන්න එකත් ඉවර කරගෙන හිටියොත් හොඳයි. මම හිතන්නේ නැත්තම් මේක ප්‍රශ්නේ තාම අපිට වැඩ කරගන්න වෙන්නේ නැහැනේ. ඒ නිසා ගරු අමතුමනි, ඒ වගේම තමයි මේකත් නැත්තම් ඔබතුමායි විශ්වාස ගන්නවන් මේ ප්‍රශ්නේ වෙනස් කියලා. දැන් මේ පහුගිය කාලේ පැවතිච්ච වර්ෂාවත් එක්ක ගොවි බිම් විශාල ප්‍රමාණයක් යට වුණා. යට වුණාම දැන් ඇත්තටම දැන් මේ කට්ටියට මේ නැවත එක ප්‍රතිසංස්කරණය කරලා වගාව ආරම්භ කරගන්න ශක්තියක් නැහැ. ඒ නිසා විශ්‍රාම ගන්නෙලා තමයි දැනට ඉන්නේ. ඒ නිසා රජයේ මම හිතන්නේ මෙතුමත් කතා කරා බොහොම විදිහට දැන් අපේ තියෙන පරණ පනත් එක්ක මේ ලබා දෙන මුදල් ප්‍රමාණයත් සීමා ප්‍රමාණවත් මදි. අක්කරයකට ලබා දෙන වන්දි මුදල බොහොම ශ්‍රී ප්‍රමාණවත් මදි. නමුත් ඒ ලබා දෙන මුදලවත් දැන් වෙනකොට තාම ඇස්තමේන්තු කරන්නවත් ගොවි බිමකට ඇවිල්ලා නැහැ. ඒ නිසා ඔබතුමාලා ඉක්මනින් මේ හානියට පත් වෙච්ච කුඹුරු ටික නැවත මේ වගා කරන්න පුළුවන් තත්ත්වයට ගොඩනගා ගන්නට ගොවියන්ට ශක්තියක් ලබා දෙන්නට ඉක්මනින් කාර්යක්ෂමව දැන් මේ තියෙන චක්‍රලේක ඔබතුමාලට වෙනස් කරගන්න බැරි ගමකුත් නැහැ. පාර්ලිමේන්තු උඩතරම් බහුතරයක් ඔබතුමාලට ඉන්නවනේ. ඒ නිසා ඉක්මනින් මේව කරලා ජනතාවට මේ ලාභ ලබන්න නෙමෙයි, Tamanට වෙච්ච අලාභය ඒ විදිහට ප්‍රතිපූර්ණ කිරීමට ක්‍රමවේදයක් සකස් කරනවාද? ඒක කොයි කාලේ වෙනකොට අවසන් කරලා ඔබතුමාලට වන්දි දීලා ඉක්මනින් මේ කන්නේ ආරම්භ කරන්න වැඩ කටයුතු සකස් කරනවාද කියන ඉල්ලීම තමයි
කරන්නේ.
ඔව්. ඒකත් අර ආපු ප්‍රශ්නෙට අදාළ නොවුණත් ගොවියට වැදගත් නිසා අපි ඒකට පිළිතුරක් ලබා දෙන්නම්. හෙක්ටාරයක් සඳහා රුපියල් 25000ක පොහොරවලට සානාධාර මුදලක් කුවි ජනතාවට ලබා දෙනවා වගේම වගා හානි වුණාට පස්සේ විශේෂයෙන්ම 2016 තමයි රටේ විශාල නියගයක් ඇවිල්ලා විශාල වගා හානියක් සිද්ධ වුණා. ඒ තත්ත්වය තුළ අපිම නායකත්වය දීලා අරගල කරලා තමයි ඊට පස්සේ ඇත්තටම 2017 මේ ක්‍රියාවලියට අවතීර්ණ වෙන්නේ. ඒ අනුව තාමත් ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. හෙක්ටාරයක් සඳහා පූර්ණ හානිවලට රුපියල් ලක්ෂක වන්දියක් ලබා දීමේ ක්‍රියාවලිය මේක අදියර තුනක් තියෙනවා. මුල් අවධිය, ඊට පස්සේ මැද අවධිය, ඊට පස්සේ පූර්ණ අවධිය. එයා ඒ විදිහට තමයි වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ අනුව අනිවාර්යයෙන්ම ඒ වන්දි මුදල් ගොවි ජනතාවට ඒ හානියට පත්වෙච්ච ගොවි ජනතාවට ලබා දෙන්න අපි බැඳිලා ඉන්නවා. ඒ වන්දි මුදල් අනිවාර්යෙන් ගොවි ජනතාවට ලබා දෙනවා කියන කාරණේත් මේ වෙලාවේ මතක් කරන අතරේ විශේෂයෙන්ම පහුගිය කාලපරාස වලට අදාළව ගත්තොත් එහෙම ඒ ගොවි ජනතාවට ඒ වන්දි මුදල් ලැබිලා නැහැ. ලැබින්නේ වන්දි මුදල් තියා අඩු ගානේ මම මීට කලිනුත් මේ සභාවේ කිව්වා ගරු මන්ත්‍රීතුමා වැලිමඩ ගොවියගේ අල කිලෝ 2,44,000ක් ස්ථාන 6කදී ආණ්ඩුව ගත්තා. එතකොට රුපියල් 95 ගානේ ගොවියට ගෙවනවා කියලා. ඊට පස්සේ තෝරලා හොඳම අලගෙඩි ටික තමයි ගත්තේ. ගොවියට සල්ලි ගෙව්වේ නෑ. අපිට සිද්ධ වුණ අමාත්‍යංශ වටලන්න ඒ කරලා ටිකක් ගත්තා. තාමත් ඒ ගොවින්ට සල්ලි ගෙවලා නෑ. ඊට අදාළව ඒ කැබිනට් මණ්ඩලෙ හිටපු ඇමතිවරු දැනුත් මේ අපි ඉදිරිපස ඉන්නව වාඩි වෙලා. ඒ විතරක් නෙමෙයි ලොකු ලුණු බීජ ගොවියගේ බීජට රුපියල් 9000 ගානේ ගොවියට සල්ලි දීලා ගන්නමයි කියලා ගත්තා. මාතලේ දිස්සිකේ හැබැයි ගොවියට සල්ලි ගෙව්වේ නැහැ. ඇමතුළු 3 දෙනෙක් එක්ක සාකච්ඡා කළා. පෙළපාලිගේ උද්ඝෝෂණ කෙරුවා. සත්ත 5ක් ගෙව්වේ නැහැ. අම්පාරි මේ අපේ වසන්ත පීතිස්ස ඇමතුමා ඉන්නවා, නියෝජ්‍ය ඇමතුමා. අම්පාරි රුපියල් කෝටි 33,34,00,000 වන්දි ගෙව්වේ නැහැ. ගොවියට ගෙව්වේ නැහැ. මොනරාගල ජයවර්ධන ඇමතුමා ඉන්නවා, කෝටි 16,00,000ක් ගෙව්වේ නැහැ. ගෙව්වේ නැහැ. එතකොට එහෙම ගොවියගේ බඩු අරගෙන සල්ලි ගෙවපු කට්ටියට අද ගොවි ජනතාව සම්බන්ධයෙන් විශාල කැක්කුමක් ඇතිලා තියෙන එක ගැනත් අපි කොහොමත් සතුටු වෙනවා. කොහොමත් අපි ගොවි ජනතාවට කියනවා ඒ වගා හානි වෙච්ච ගොවි ජනතාවට ඒ වන්දි මුදල් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ලැබෙන වන්දි මුදල් ඒක පිළිබඳව අපි නැවත සාකච්ඡා කරලා ඊට අදාළ සමාලෝචනිකුත් අපි ඉදිරියේදී කරනවායි කියන කාරණේ මේ වෙලාවේ මතක් කරනවා.
ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නෙට අදාළ වාචික ප්‍රශ්න අදාළ ප්‍රශ්න අහන දේ ගරු ප්‍රත්‍යනායකතුමා
රණතුමාගේ අවසරය මත පැහැදිලි කිරීමක් කරගන්නට අවසරයක් දෙනවද? අවසරයක් දෙනවද
ගරු
පැහැදිලි කිරීමක් කරගන්නට?
ගරු විපක්ෂ නායකතුමා
ඔබ සුති දැන් අත්‍යවශ්‍යම අමාත්‍යතුමනි මේක වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ගැන. මේ ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය තුළ අපේ රටේ වීවගාව ගත්තොත් 118,000ක් පමණ වීවගාවේ සිටිනවා. හෙක්ටයර් 7,08,000කට වැඩි ප්‍රමාණයක් වීවගා කටයුතු ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය බොහොම අකර්මණ්‍ය වෙලා කඩා වැටිලා හැමදාම පහළට වැටෙමින් තිබෙනවා. මම ඔබතුමාට යෝජනා කරන්න කැමතියි. ඉන්දියාවේ තිබෙනවා කිසන් මාන් දහන් යෝජනා ක්‍රමය 2019 ආරම්භ කර. ඒක අපි පරිශීලනය කරලා තිබෙනවා අපේ බුද්ධි මණ්ඩපය. ඒකෙන් ගත යුතු බොහෝ දේවල් තිබෙනවා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හැටියට. බ්‍රසීලයේ තිබෙනවා රූරල් සෝෂල් සිකියුරිටි ප්‍රෝග්‍රෑම් ග්‍රාමීය සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල. එයත් ඉතාමත්ම ප්‍රශස්ත ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයක් දායකත්වය මත ක්‍රියාත්මක වැඩසටහනක්. ඒ කොටසක් තියෙනවා රජයේ සහනාධාරය. දකුණු කොරියාවේ තිබෙනවා National Pension for Farmers and Fishermen. ඒකත් ජාතික විශ්‍රාම වැටුප් ක්‍රමයක්. ඒකත් දායකත්ව සහ රජයේ සහනාධාර මිශ්‍ර වූ වැඩසටහනක්. ඒ වගේම චීනයේ තිබෙනවා New Rural Social Pension Scheme NRSP කියලා. ඉතාමත්ම සාර්ථක වැඩසටහනක්. මම ඔබතුමාට යෝජනා කරනවා විශේෂයෙන්ම ඔබතුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඒ පොතේ 114 වෙනි පිටුවේ තිබෙනවා. අඩාල වී ඇති ගොවි විශ්‍රාම වැටුප ක්‍රමය වෙනුවට ශක්තිමත් ගොවි විශ්‍රාම වැටුප ක්‍රමයක් ලබා දෙනවා කියලා. කාරුණිකව මේ ලබාගත හැකි ජාත්‍යන්තර උදාහරණ ටික, මොකද මේවා සාර්ථක ක්‍රමවේද, අඩුම ගානේ මේවයින් හරි අපි පාඩම් ඉගෙනගෙන නිවැරදි ගොවි විශ්‍රාම වැටුප ක්‍රමයකට මුල පුරන්නට ඔබතුමා කටයුතු කරනවාද කියන එක මම අහන්න කැමතියි.
ස්තුතියි. ගරු අමාත්‍යතුමා.
ඔව්, විපක්ෂ නායකතුමාගේ ඒ අදහස් දැක්වීමට අපි ගරු කරනවා. ඇත්තටම ඔය සියල්ල අධ්‍යයනය කරලා තමයි ඔබතුමා කියපු කාරණා ජාත්‍යන්තර වශයෙන් තියෙන සියලු දේවලුත් අධ්‍යයනය කරලා තමයි අපි අපේ කෘෂි කර්මාන්තයට අදාළ වැඩපිළිවෙළ සකස් කරලා තියෙන්නේ. ඒ වැඩපිළිවෙළට අනුව අපි අනිවාර්යයෙන්ම මේ රටේ ගොවි ජනතාව මීට වඩා ඉතාමත්ම උසස් තැනකට ගේන්න ඕනි. ඊට අදාළ සැලැස්ම වැඩපිළිවෙළ දැක්ම අපි සතුව තියෙනවා කියන කාරණේ මේ වෙලාවේ මතක් කරනවා. විශේෂයෙන්ම සියලුම ගොවිබිම් රක්ෂණ ක්‍රමයකට යටත් කරලා හානියක් වුණන් පස්සේ ගොවි ජනතාවට රක්ෂණය හරහා වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන්නත්, ඒ වගේම ගොවි ජනතාව ඇතුළු පීඩිත ජනතාවට ඉතාමත්ම සහන පොලියකට ඉතාමත්ම සාධාරණ කොන්දේසි මත ණය ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන්නත් අපේ සැලසුම් මත තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනකම තියෙනවා, අද තියෙන ගොවි විශ්‍රාම වැටුප් අරමුදල 2012 ජනවාරි සිට 2014 ජනවාරි දක්වා මේක අත්හිටෙව්වා, නතර කෙරුවා. පැවති එකල පැවති චාණ්ඩුව ඊට පස්සේ අපිට සිද්ධ වුණා එවිනුවෙන් අරගල කරන්න අධිකරණ ක්‍රියාමාර්ග වලට යන්න සිද්ධ වුණා. ගොවි ජන සම්මේලන විදිහට අපි ඒකට නායකත්වය ලබා දුන්නා. ඒ කරලා තමයි ඇත්තටම මේ ගොවි විශ්‍රාම වැටුප නැවත දිනා ගත්තේ. ඒ තුල ගොවි ජනතාවට විශාල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. අවුරුදු දෙකක් තිස්සේ ගොවි ජනතාවට විශ්‍රාම වැටුප ලැබුණේ නැහැ. ඒ වගේම තමයි දැන් ලබා දෙන විශ්‍රාම වැටුපත් ඉතාමත්ම සොච්චම් මුදලක් ගෙවන්නේ. ඒ මුදලිනුත් රුපියල් 50ක් කපනව ඇත්තටම. ඉතින් මේවා සම්බන්ධනුත් අපිට සැලකිල්ලට ගන්න සිද්ධ වෙනවා. ඒ අනුව අනිවාර්යයෙන්ම මේ රටේ ගොවි ජනතාව මේ ඉන්න තැනින් ඉතාමත්ම ඉහළ තැනකට ඔසවා තැබීම සඳහා ගොවි ජනතාව ආරක්ෂා කරමින් අපි වැඩපිළිවෙළක් ඉදිරියේදී දියත් කරනවා කියන එක මේ සභාවටත් රටේ ගොවි ජනතාවටත් අපි මේ වෙලාවේ ප්‍රකාශ කරනවා.
අංක 5 කිංස් නෙල්සන් මන්ත්‍රීතුමා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සම්පකාර සංවර්ධන අමාත්‍යාංශයක ඇසීමට
මම අහනවා කියන්න බෑ කියලා සභාගත කරනවා.